සංසාරයෙන් ගැලවෙන මාර්ගයට වැටුණොත් විතරයි කෙනෙකුට සතුට වෙන්න පුළුවන්. බුදුදහමේ ප්‍රයෝජනයක් ගන්නා වෙන්නේ එතකොට. එතකන් වැඩක් නැහැ. වැඩක් නැහැ කියන්නේ බුදුදහමේ ප්‍රයෝජනයක් ගන්නා වෙන්නේ නැහැ. සසරෙන් ගැලවෙන මාර්ගයට වැටෙනකම්. ඒ සසරෙන් ගැලවෙන මාර්ගයට නමක් දෙනවා ආර්ය මාර්ගය. නැත්නම් ලෝකෝත්තර මාර්ගය. දැන් කොහොමද කියනකොට සමහර විට හිතෙන්න පුළුවන් ඕක අපට නිවේ කියන්නේ. නේද? ඒ කිහිප වෙලෙදි වෙනසක් නැතුව ඕක හිතෙනවා. මේ නිවන් මාර්ගේ අපට නිවේ. නැත්නම් දැන්ම ඕක වැඩන්නේ තව කල් තියෙනවා කියලා හිතෙන්න පුළුවන්. ඒක තමයි මේ සසර යන සත්වයාගේ ස්වභාවය. හරි? ඉතින් එහෙම වුණා කියලා බෞද්ධෙක් කිව්වට නියම බෞද්ධෙක් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේට අනුව. බුදුරජාණන් වහන්සේ කිව්වේ මේ උපන් සම්පතින් බෞද්ධ වෙනා එක නෙමෙයි බෞද්ධ කියලා. ඒ කාලේ බෞද්ධ වුණේ දහමක් තේරුම් අරන් එයා කියන අද පටන් මම බුද්ධ ශ්‍රාවකෙක් විදියට පිළිගන්නවා. ඒ සසර බය ඇති වුණා කියලා. මම අද ඉඳලා අප්‍රමාද වෙනවා. මේ සසරෙන් ගැලවෙන්න කියලා දැක්මක් ආපු කෙනා. දැන් අපට ওই බය දැනෙන්නේ නැහැ. කිව්වට කොච්චර කිව්වත්. දැන් මම දෙත්තරේ දැන් කොච්චර වෙලාද අපි ජීවිතේ භාවනාවක ඉඳලා තියෙන්නේ. මම Taman හිතුවොත් Taman නිකන් හිතලා බලන්න දැන් අවුරුදු කීයක් ජීවත් වෙලා ඇද්ද? තම තමන්ගේ වයස දන්නවනේ අනිත් අය කියන්න ඕනේ නේද? ඒ අවුරුදු කීයෙන් අපි මේ සසර දුකෙන් ගැලවෙන්න උත්සාහ කරලා තියෙන්නේ කොච්චර වෙලාවක්ද උත්සාහ කරලා තියෙනවා? හරියට ඒකක් නැති වෙන්න පුළුවන් නේද? ඒ හැම කෙනෙකුට බෞද්ධයෙක් කියන සුදුසුද? බුදුරජාණන් වහන්සේ දෙන්නේ සසරින් ගැලවෙන මාර්ගය නේද? අපි ගත කරපු ජීවිතෙන් තමන්ට හිතලා බලන්න කොච්චර ටිකක් හරි මේකට යොදලා තියනවද? ඈ? ඇත්තට තමන්ට තේරෙයි මට බෞද්ධ කියන්න සුදුසුද? ඒ තම තමන් හිතලා බලන්න අනුන්ට කියන්න ඕනේ නේද? හැබැයි තාමත් වෙලාව තියෙනවා නියම බෞද්ධෙක් බවට පත් වෙන්න. ඒක නියම බෞද්ධයෙක් බවට පත් වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව නම් නිවන් මාර්ගයට වැටෙනවා නේද? ආර්ය මාර්ගය ආර්ය දර්ශනය ඇති කර ගන්න ඕනේ. මොකද බුදුදහමක් ඇහුවොත් විතරයි ආර්ය දර්ශනය නිවන් මාර්ගය මොකද්ද කියලා මෙහෙම දෙයක් තියෙනවා කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ දහමක් අහලා තේරුම් ගත්තොත් එහෙම නැත්නම් අපි ඉතින් ඇවිල්ලා පුරුද්දක සීල සමාදන් වෙලා අන්තක දාන වේල කුත්කාර ඉඳලා පිළිඳ ටිකක් සමහර විට නිඳ දුද්දා නේද? මේ වගේ වෙලාවක ආපහු ගෙදර ගිහින් කියයි බබාද සීල සමාදන් වුණා. නිවන් මාර්ගෙ කොච්චර වැටුකද එහු චතුරාර්ය සත්‍ය කොච්චර අවබෝධ වුණාද? අනේ මට දුකනම් අවබෝධ වුණාර වාඩි වෙලා ඉඳලා තමම
කොන්දත් විදේරව වකුණු
ඒ දුකද බුදුරජාණන් වහන්සේ දෙන්නේ සසර දුකයි කියලා නෑ. ඊට වඩා ගොඩක් ගැඹුරුයි නේද? ඒකට අපි ටිකක් නොවනින් හොයන්න ඕන මේක මොකක්ද කියලා. මොකද දුක අවබෝධ කරපු කෙනා තමයි දුකෙන් ගැලවෙන්න උත්සාහ කරන්නේ. බුදුරජාණන් වහන්සේ දීපු උපමා තියෙනවා නේද? මේ කෙනෙක් දුක දැක්කනම් කොහොම උත්සාහයක්ද යොදන්නේ මේ දුකෙන් ගැලවෙන්න? මොනවාද උපමා
තියෙන්නේ?
හිස ගිනි ගත්තේ ඒ ගිනි නිවන ලෙස කියනවා නේද? මොකද්ද? ඔළුව ගිනියන. අපේ නා ඔළුව ගිනි ගන්නවා බැරිදරි නේ. එහෙම නෙමෙයි. ගින්දර ඇවිදිනා. නේද? ගින්දර ඇවිලුණු. මම කිව්වට තේරෙන්නේ නැහැ. මොකද කවුරුවත් දැකලා නැහැ නේ ඔළුව ගිනියන. දැකලා තියෙනවද? කලබල කරගෙන මම හරි කිව්වා. එහෙමයි දැකලා නැහැ. ඒ හින්දා අපිට ওই උපමාව තේරෙන්නේ නැහැ. ඈ? දැකලා තියෙනවා. ඉතින් ගිනියනක් තියෙනවා නේද? ඒ ගින්න නෙමෙයි ඔය කියන්නේ. ඒ ගිනි පෙට්ටියෙන් ගිනි කූරක් ගහලා භූමිතල ටික බුද්දාලා තිබ්බොත් එහෙම වෙලා තියෙනවද? නැහැ නේ. නැහැ. ඒක තමයි ඒ උපමාව අද කාලේ තේරෙන්නේ නැහැ. ඔබ ටිකක් දැනෙන විදිහට කියවුවොත් දැන් මෙහෙම ඉද්දී හිටපු ගමන් ඔහම ඉන්නකොට හිටපු ගමන් අර අහට යන ගල් පාරක් කැලිලා වදිනවා. ඔළුවේ. ලේ ගලනවා. එහෙම එනවා සමහර විට දැකලා ඉතින්. එහෙම වුණොත් දැන් මොකද කරන්නේ? අපි මේ ධර්ම සාකච්ඡාවක ඉන්නේ ඒක ඉවර වෙලා ගිහින් බෙහෙත් ටිකක් දානවා කියලා ඉන්නවා. මොන බනද නේද? හැමෝම වටවිලා කලබල විලා නේද? ඔක්කොම ඉවර. මොන භාවනාවද ඒක උදේ? මොකක් හරි වෙලා වේ ගලන්න පටන් ගත්තොත් ඔළුවේ. තමන් පරක්කු වෙනවද? බණ අහන්න නම් කොහොමත් පරක්කු වෙන්න. පොඩ්ඩක් ඉන්න මම මේ ගෙදර දොර වහලා ඉන්න. අර අත්තරම් වල ටික අරන් තිය ඔක්කලා අද්දන්නේ. අර පුතා කෑවද දන්නේ? කෑම ටිකක් දීලා යම්. අර අර තව වැඩ එක එක වැඩ මතක් වෙනවා නේද? ඒව හොලවන්න ඉන්න දැන් ලේ ගලනවනම්. පාරේ යනකොට කවුරු හරි ඇක්සිඩන්ට් වුණා. නේද? මම උළුවෙන් ලේ ගලනවා. දැන් එයා කියා ඉඳීට අර ඒ දොර වහලා එන්න. නැත්නම් අර කවුරු හරි ඉන්නවා කෑම ටික බෙදලා දෙන්න ඉන්නව නම්. රෝමියෝ කී කියයිද? දැන් පේනවද ඔය අප්‍රමාදයේ කියන එක? ප්‍රමාද වෙන්න එපා කියපු එක. නේද? Taman කරපු ඔක්කොම වැඩ නවත්තලා. අපේ යට නම් පුරුදු ටිකක් heart attack එකක් වගේ ආවොත් මට අර කවදත් වැඩ ටිකක් කරන්න තියෙන පොඩ්ඩයි ඉන්නේ. එහෙම ඉන්නේ නෑ. ඉක්මනට පුළුවන් තරම් ඉක්මනට යනවා නේද හොස්පිටල් එකට. ඩොක්ටර් කෙනෙක් ලා. වෙන ඒවා තියෙනවා කියලා පරක්කු වෙයි. ඕකට මට වෙලාවක් නෑ හෙට විතරක් යම්කෝ. අද ටිකක් වැඩ වැඩි. මේ වැඩ තියෙනවා කියලා නවතින්න. නෑ නේද? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ ඔන්න ඔහොම උත්සාහයක් ගන්නවා කවුද? අපි නම් වෙන්න බෑනේ. කවුද ඒ උත්සාහය ගන්නෙ? මේ දුක විදිහට දැකපු කෙනා. දුක විදිහට අවබෝධ කරන්න නිකන් කෙනෙකුට බෑ. බුදුරජාණන් වහන්සේ කියන මේ සත්වයා මේ සසරේ යන සත්වයා දුක්ඛේ මොකක්ද ඥානන්ද අඥානන්ද දුක්ඛේ ඥානං බුදුරජාණන් වහන්සේ සසරේ යන සත්වයා අපි වගේ අය දුක්ඛේ අඥානං කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දුක ගැන ඥානයක් නැහැ. දැන් ඔහොම කියනකොට හිතෙනවා අපි මොකද දුක ගැන දන්නේ නැත්තේ? අපි හැමදෙට දන්නවා කියලා. ඒ දන්න දුකකුත් තියෙනවා. හැබැයි ඔය දුක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඔයිට වඩා ලොකු නුවණකින් ප්‍රඥාවකින් දකින්න ඕන දුකක්. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබල කරපු පළවෙනි ධර්මදේශනාව දන්නවද? දම්සක්කරතුම් සූත්‍රය. ඒක කියන ඒවා ටිකක් මතක කරගන්නවා හරි. නම ඇරෙන්න. මොනවද අවබෝධ කළා කියන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියනවා නේ. ඉදං දුක්ඛ සත්‍යන්ති මේ. මේ කවි දුක්ඛ සත්‍ය කියලා නුවණක් පහළ වුණා. නේ? මේකයි දුක්ඛාරය සත්‍ය කියලා නුවණක් පහළ වුණා. මේක පුබ්බේ අනනුසුතේ සුධම්මේසු. මොකද ඒ කියන්නේ? පෙර නොයසු විරූ ධර්මතාවය. මේ දුක්ඛ සත්‍ය කියන එක පෙර නොයසු විරූ ධර්මතාවයක් මේ අවබෝධ වුණා. ඒ කියන්නේ සිද්ධාර්ථ කුමාරයා කාලේ ඒක අහලා තිබුණාද? නැහැ. නේද? දුෂ්කර ක්‍රියා කරන කාලේ ඒක අහලා තිබුණාද? අවබෝධ වෙලා තිබුණාද? මේකයි දුක්ඛ සත්‍ය කියලා. අපිට නම් මේ ලබ්ධයක් බඩගින්න හිටියොත් හිතන්නේ අවබෝධ වුණා කියලා. හොඳ දුක. නේද? සිද්ධාර්ථ කුමාරයා අවුරුදු කීයක් දුෂ්කර ක්‍රියා කළාද? අවුරුදු 6ක් නේද? අවුරුදු 6ක් එහෙම බඩගින්නේ ඉඳලා කිව්වද දුක්ඛ සත්‍ය අවබෝධ වුණා කියලා? නෑ. බුද්ධත්වයේ ලබද්දී දුක්ඛ සත්‍ය ඊට පස්සේ අවබෝධ වුණා කියලා කියන්නේ. එතකොට ඊ ඉඳපු දුකද මේ දුක කියන්නේ? නෑ. හන්ද තේරුම් ගන්න. දැන් අපි මේ මොනවා හරි කරගන්න බැරි වුණහම දුකයි. අර සල්ලි ටික හම්බුනේ නැහැ. ඔන්න දුකයි. උදාතර අස්ලාව හම්බුනේ නැහැ. ඔන්න දුකයි. නේද? විභාගේ පාස්තුන්නේ නැහැ. දැන් කාලේ නම් 27 දෙක පාස්තුන්නේ නැහැ කියලා මෙහෙ හඳනවා. දරුවා නෙමෙයි හඳන්නේ. එහෙම. ওই දුක නම් දැයි දුකද බුදුරජාණන් බුදු කෙනෙක් පෙන්නලා දෙන්නේ. ඊට වඩා ගොඩක් ගැඹුරුයි නේද? ඔව්. තොර මේ දුක්ඛ සත්‍ය කුබ්බේ අනනුසුතේසු ධම්මේසු කියනවා. පෙර නොයසු විරු ධර්මතාවය. මේ නිකම් කෙනෙක් නෙමෙයි කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් මේ දේශනා කරන්නේ. නේද? සියල්ල දැනගත්තු බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ පෙර නොයසු විරු ධර්මතාවයක් අවබෝධ කළා කියන ඉදන් දුක්ඛ සත්‍යන්ති මේ කියලා නේද? මේ මෙන්න මෙහෙම දුක්ඛ සත්‍ය දුක්ඛාරය සත්‍යයක් තියනවා කියලා පෙර නොයසු විරු ධර්මතාවයක් අවබෝධ වුණා. කවුරු පෙර නොයසු විරු ධර්මතාවයක්? මිනිස්සේ, දෙවි කෙනෙක්, බ්‍රහ්මයෙක්, මාරේ, කිසියම්ම කෙනෙක් ඊට කලින් අහලා නැති ධර්මතාවයක් අවබෝධ වුණා මේ දුක්ඛ සත්‍ය කියලා. එහෙනම් අපි ටිකක් උත්සාහ ගන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ දෙන්නපු දුක්ඛ සත්‍ය ටිකක් තේරුම් ගන්න නේ. මේ දුක්ඛ සත්‍ය තේරුම් ගත්තොත් තමයි දුකට හේතුව දුක නැති කිරීම නිරෝධය නිරෝධ කරන්න තියෙන මාර්ගය ගැන අවබෝධයක් එන්නේ. ඔය අවබෝධය ආවොත් එයාට කියනවා සම්මා දිට්ඨිය ඇති වුණා කියලා. දුක ගැන නුවණක්, දුක ඇති වෙන හේතුව ගැන නුවණක්, දුක නිරෝධයක් තියෙනවා කියලා නුවණක්, මේ සඳහා මාර්ගිකුත් තියෙනවා කියලා නුවණක්. ඔන්න ඔකේ තියෙනවා මෙන්න මෙහෙම ඇත්ත හතරක් තියෙනවා කියලා දැනගත්තොත් අවබෝධ වුණොත් එයාට කියනවා සම්මා දිට්ඨිය ඇති වුණා. සම්මා දිට්ඨිය ඇති වුණොත් ආයේ අපාගත වෙන්නේ නැහැ. අනේ බය නැති කරගන්න තියෙනවා. සම්මා දිට්ඨිය ඇති වුණොත් ආයේ අපාගත වෙන්නේ නැහැ. දැන් අපි පිනක් කරලා ওই කතාව කියන්න පුළුවන්ද? දානයක් දීලා තමන් හොඳ දානයක් දුන්නා ආයේ අපාගත වෙන්නේ නැහැ කියන්න පුළුවන්ද? බෑ නේද? ඈ ලොකු පන්සලක් හැදුවම ආයේ අපාගත වෙන්නේ නැහැ කියන්න පුළුවන්ද? බෑ. විදේසරත් කියලා ධර්මාශෝකරයි කියු. ඈ ඒ රවිය අර ගියක් හැදුවද? 84000 අපාගතුන්නේ නැද්ද? අපාගතුන්නේ.
ඒ මොකද කියලා පස්සේ හොයා ගන්න වෙලා නැහැ ওই කතා කියන්න. අපි
අපි එතකොට සම්මා ඔව් සම්මා දිට්ඨිය ඇති කරගත්තොත් දහමක් කරලා තේරුම් ගත්තොත් එදාට කීයද හැකි ආය අපාගත වෙන්නේ නැහැ කියලා. හැබැයි දැනුත් චතුරාර්ය සත්‍ය නම් දන්නවා නේද? මොකක්ද චතුරාර්ය සත්‍ය? දුක්ඛ සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. චතුරාර්ය සත්‍ය දන්න. දැන් කියන්න පුළුවන්ද මං ආය අපාගත වෙන්නේ නැහැ කියලා? ඒ චතුරාර්ය සත්‍ය දැනගත්තට තාම සම්මා දිට්ඨිය ආවද? නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ මේ ලෝකෝත්තර මාර්ගය ගැන පැහැදිලි අවබෝධයක්. මෙන්න මේකයි ලෝකෝත්තර මාර්ගය. මෙන්න මේකයි නිවන් මාර්ගය කියලා පැහැදිලි අවබෝධයක්. එදාට නිවන් දකින්න යන්නේ මල් පූජා කර කර ඉඳලා, දෙවියන්ට පින් අනුමෝදන් කර කර ඉඳලා, ඒවා කරන්න එපා කියන එක නෙමෙයි, ඒවා කරන්නේ කොහොම හොඳයි. බෝධි පූජා කරන්න. හැබැයි මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ ගොරවල් දේශනා කරලා නැහැ බෝධි පූජා කරලා සෝවාන් වෙන්න පුළුවන් කියලා. මේ සසර දුකෙන් ගැලවෙන්න තුන් ලෝකෙන් ඉක්මවා යන්න පුළුවන් කියලා එහෙම දේශනා කරලා නැහැ. සසර දුකෙන් ගැලවෙන්න නම් එකම මාර්ගය එක්ක සතර සතිපට්ඨානය නැත්නම් ආරේෂ්ඨාංගික මාර්ගය. මොනවාක වැඩන කෙනා සසර දුකෙන් ගැලවෙන මාර්ගයට වැටෙන. එතකොට ආරේෂ්ඨාංගික මාර්ගේ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මාදිට්ඨි. දැන් තේරෙනවා සම්මාදිට්ඨිය ඇති කරගන්න එකේ වැදගත් කම. ආර්ය මාර්ගය මේකයි කියලා පැහැදිලි නුවණක් එන. එතකොට ඒ ආර්ය මාර්ග සම්මාදිට්ඨිය කියන්නේ තව විදිහට කියොත් චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක්. ඒකට කියනවා සත්‍ය ඥානය. චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය. මෙන්න මෙහෙම සත්‍ය හතරක් තියෙනවා කියලා තමයි පැහැදිලිව දැනගන්න. එහෙම දැනගත්තොත් තමයි ඊළඟට මොන ඥානෙ වෙන්නේ? කෘත්‍ය ඥානය. කරන්න ඕන මොකද්ද? ඒ සඳහා කරන්න ඕන වැඩ පිළිවෙල ගැන නුවණක් එනවා. ඒක සත්‍ය ඥානය ආවොත් තමයි කෘත්‍ය ඥානය. කෘත්‍ය ඥානය තියෙන කෙනාට විතරයි මාර්ගය වඩන්න පුළුවන්. ආර්ය මාර්ගය එහෙම නැත්නම් මේ දුකෙන් ගැලවෙන මාර්ගය. හරි. එහෙනම් අපි තන දුක කියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ අවබෝධ කළේ? මොකද්ද දේශනා කළේ කියන එක හොයන්න ඕනේ නේ. මොනවාද ඒකවල දුක්ඛ සත්‍ය කියලා පැහැදිලි කළේ? ඉපදීම දුක. යාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. අපියේ සංප්‍රයෝගෝ දුක්ඛෝ පියේ විප්‍රයෝගෝ දුක්ඛෝ යම් පිච්ඡං නලදති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන සංඝා දුක්ඛං. තේරුම් මේ කියපු ජාති දුක්ඛ කියන්නේ ඉපදීම දුකයි නැත්නම් හට ගැනීම දුකයි. ජරාපි දුක්ඛ කියන්නේ ජරාව කියන්නේ ලෙඩලීමද වයසට නිරලය වයිසිකන් නේ ජරාවකට ව්‍යාධි ලෙඩලෙන ව්‍යාධි දුක. ඕන දුකයි නේ ලෙඩලෙන එක දුකයි කියලා දන්නවනේ. අපි දන්න කොටසකුත් තියෙනවා. ඔක්කොම දන්නවා වෙන්නේ මරණම්පි දුක්ඛ. මරණය ඒක දුකයි කියලා දන්නවා නේ. අපි ඒහි සම්පයෝගෝ දුක් නේද? එනතිලේ යාවේ. ඒ වගේ ටිකක් ටිකක් දාන්න. තාම හැබැයි දුක්ඛ සත්‍ය අවබෝධ කරලා කියන එක කියන්න බෑ. ඔය ටික දන්නවා මුස්ලිම් කාර්යයක් දන්නවා ඒ ටික. බෞද්ධම වෙන්න ඕනද ඔය ටික දැනගන්න? ඔය හදට යන එක දුකයි, ලෙඩ වෙන එක දුකයි, මැරෙන එක දුකයි, එනතිලේ නොල වෙන එක දුකයි. නේද? එහෙනම් අර බුදුරජාණන් වහන්සේ කියපු විදිහට පුබ්බේ අනනුසුතේසු ධම්මේසු අපි දන්න දෙයක් නැහැ. බුදු කෙනෙක් කියයිද මේ අවබෝධුන්නේ පෙර නොයසු විරු ධර්මතාවය? මෙන්න මේකයි දුක්ඛ සත්‍ය කියන්නේ. නෑ නේද? ඒකට වඩා කැඹුරක් තියෙනවා. ගැඹුරා බලන්න තමයි අර ඊළඟට තියෙන්නේ සංකිටේන පංච උපාදාන ඛණ්ඩා දුක්ඛ. ඉතින් කියනවනම් පංච උපාදාන ස්කන්ධේම තමයි දුක. ඒ කියන්නේ කලින් කියපු ඕන දුකට තියෙන්න ඕන පංච උපාදාන ස්කන්ධ දුක. නේද? ඒ පොදුවේ කියනකොට පංච උපාදාන ස්කන්ධේම දුකයි කියන්නේ කෙටි කරලා කියනවනේ. එහෙනම් ওই කියපු ඕන දුකට තියෙන්න ඕන පංච උපාදාන ස්කන්ධ දුක. හරි? දැන් වයසට යයිද පංච උපාදාන ස්කන්ධයන් නැති වුණා? යන්නේ නේ. ලෙඩ විහිද පංච උපාදාන ස්කන්ධයන් නැති වුණා? ලෙඩ වෙන්නේ. දැන් අපි හරි කැමති ජීවි ලෝකේ යන්න නේ. මනුෂ්‍ය ලෝකෙට එන්න කැමති? මරණයින් පස්සේ තියනවා හොඳයි නේද? කොපමණ හොඳයි මේ මනුෂ්‍ය උපතක් ලබනවා කියන එක බුදුරජාණන් වහන්සේ දෙන්නන්නේ වෙන්නම බැරි දෙයක් විදියට. මම කොහොමද දන්නන්නේ කන කැස් බෑවා විය සිඳුරෙන් අහල දකින්න වගේ උත්තර අමාරු දෙයක් කියන. මේ මනුස්ස ජීවිතය ලබනවා නම් හොඳයි. ලැබෙයිද දන්නේ නැහැ. ඒක වෙනම කතාවක්. නේද? අපි මේ මනුස්ස ජීවිතේ නෙමෙයි දිව්‍ය ලෝකේ යන්නේ නේ හිතන්නේ. පිට එකක් කරලා. කොච්චර දුර්ලභද? බුදුහාමුදුරෝ උපමාවක් මරම් පෙන්නනවා ආයේ සුගතියක උපදින එක. ආයේ සුගතියක උපදින එක කොච්චර වෙන්න පුළුවන් දෙයක්ද කියන්න උපමාවක් පෙන්නනවා නේ. මොකද්ද? මාපටයි පොත්තට පස් ටිකක් අරගෙන මෙතන තියෙන පස් කැට ටිකද මහ පොළොවේ පස් කැට ටිකද? අපි මහ පොළොව පැත්තකින් තියමුකෝ. අපි ওই වැලි ටිකක් අරගෙන දැන් ගිහිල්ලා කරලා බලමු. දැන් නෙමෙයි මේ ඉවර වුණා. අර වැඩි තියනවානේ නේද? කොහෙද තියෙන්නේ? කොහොමද මේකේ නාලක් පම්මළු විදියලා? වැඩි චුට්ටක් අරන් බලන්න. මේ තියෙන වැඩි ටිකයි අපි ගම් ඔය සක්මන් මළුවේ තියෙන වැඩි ටිකයි ගත්තොත් කොයිකද වැඩි? සක්මන් මළුව. ඔව්. ඒ ටික දණිනාත් පුළුවන් වෙයි. මේකත් එක ගැන අමාරු වෙන හැටි ගන්නේ නැහැ නේද? ගන්නේ නැහැ. නේද? එතකොට උන්නෝය සක්මන් මළුවේ හැරි නිදුලේ හැරි වැඩි ප්‍රමාණයක මේ නියපොත්ත කාපු වැඩි ටික කොච්චර ටිකයිද හිතාගන්න පුළුවන් නේද? මෙන්න මේ නියපොත්තට ගත්ත වැඩි කැට වගේ ප්‍රමාණයක් තමයි ආයි සුගතියක උපදින්නේ. ඔව්. මනුෂ්‍ය ලෝකේ උපදින්නත් ඔය උපමාව ගන්න. එතකොට මේ මනුෂ්‍ය වෙලා ඉන්න අයගෙන් නිවන් මාර්ගයට වැටෙන්නේ මෙන්න මෙච්චර සුළු ප්‍රමාණය. තේනවා නේද? දැන් ඔබ අපි හිතන් හිටියට ඊළඟ දරේ කොහොම හරි සුගතියට යනවා මිනිස්සෙක් වෙනවා කියලා හිතන් හිටියට බුදුරජාණන් වහන්සේ නම් පෙන්නන්නේ මෙන්න මෙහෙම සුළු ප්‍රමාණයක් තමයි ආයි සුගතියට උපදින්නේ. දැන් මාය බලන් හිටියත් නැතත් තමන්ගේ හිත දන්නවා නේ තමන් කරන්නේ. දැන් මං කිව්වේ අර කවුරු හරි කියපු බොරුවක් හිතේ තියාගෙන හිටියොත් ඕක ඇති අපට හැරුණායින් පස්සේ ඕක මතක් වුණොත් ඒ වෙලාවේ තරහ ගිය එළීම යනවා බලන්නේ. නිකම්ම ටිකට් එක හම්බ වෙනවා. මේ පොඩි දෙයකට තමන් කරපු වැරද්ද දුන්නේ නේද? අනුන් කරපු දේක් මතක තියාගෙන ඉඳලා ඒ වැරද්දට තමන්ට යන්න පුළුවන් සතර අපායි. තේනවද මේක බාහනකම? මේ තමන් කරපු වැරද්දේ. ඒක ඉතින් මේ බොරුගත්තු බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ. මෙන්න මෙහෙම සුළු පිළිසක් තමයි ආයේ සුගතිගාමී වෙන්නේ. බුදුහාමුදුරු ප්‍රමාණගලින් තක්මන් වලේ වැඩි ටික නෙවෙයි. නියපොත්තට ගත්තු ටිකක නේද? මහා පොළොවේ. හිතාගන්න පුළුවන් නේද මේ කොච්චර අපි බලාපොරොත්තු වුණාද කොච්චර දුර්ලභ කරුණක්ද කියලා. ඒ වෙනින්ද තමයි මේ මෝඩ தත්වයට මේක තේරෙන්නේ නැති හින්දා. තමයි ඔය එක එක උපමාවක් දෙන්නන්නේ. ඒකට මේ බුදුදහමක් අහන්න ලැබුණ කාලේ කියන එක කොච්චර වටින දෙයක්ද කියලා. ක්ෂණ සම්පත්තිය. ක්ෂණ කියන්නේ ක්ෂණයයි මේක බවදී. ප්‍රයෝජනේ ගත නැත්නම් ආයි ඔහේ අයිද දන්නේ නැහැ. ප්‍රයයි දහමක් අහන්න ලැබෙයිද දන්නේ නැහැ. ඒකට අපි මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජනේ ගත්තේ නැත්නම් කරගන්න ලොකුම මොකද? මොහොතකම ගොම්කම කියලා කියන්නේ. තව වචන දෙකක් ටිකක් දාන්න. නමං කරලට ලොකුම මොහොතකම මේ ලැබුණ ක්ෂණ සම්පත්තිය. ධර්මයක් අහන්න ලැබුණ වෙලාවේ ඒක ප්‍රයෝජනෙයි ගත්තේ නැත්නම්. හරි? ඔය වෙලාවෙත් අපි දාන දෙන්න කතා කර කර මේ පාම්පත්තු කරගෙන අරව මේව කර කර චතුරාර්ය සත්‍ය බලන්නේ නැතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තේරුම් ගන්න නැතුව සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද කියලා හොයන්න නැතුව එහෙම හිතියොත් දැන් තේරුම් ගන්න තමන් කරන ලොකුම මෝඩකමක්. එහෙනම් මේ අවස්ථාවේ දැන් ඉඳලා මේක තේරුම් ගන්න පුළුවන් මේ වෙලාවේ සිහිය යොමු කළොත්. එහෙම දෙයක්ත් තියෙනවා. මේ ධර්මයේ තියෙන තව වැදගත්කමක් තමයි මේ මොහොතේ සිහිය යොමු කරගෙන අහගෙන හිටියොත් තේරුම් ගැනීම හැකියාව තියෙනවා. මොකද අපි නිකන් අය නෙමෙයි. කවුද? මිනිස්සෙයි අපතේ ඉන්නේ. මිනිස්සෙයි නේද? මිනිස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ධර්මය අහන්න වෙලාවක් අවස්ථාව ලැබිලා තියෙනවා. අද වෙලා තියෙන්නේ නුවණයි උත්සාහයයි. ඔය දෙක යෙදුනොත් දහම නුවණින් සිහියෙන් අහගෙන හිටියොත් ක්ෂණයක් ඇති තේරුම් ගන්න. සම්මාදිට්ඨිය ඇති කරගන්න. සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් වාසිය දන්නවනේ ආයේ අපාගත වෙන්නේ නැහැ. මේ මාර්ගඵල නෙවෙයි. දහම අහලා මේ චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා පෙර නොයසුදු විරු ඥානය ලබා ගත්තොත් ඔය මන් දන්න ටිකමයි කියලා ඒ ටිකට දාගන්න කියලා මේක හරියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්වලා දීපු ධර්මය වෙන්නේ නැහැ. නේද? එහෙනම් පොඩ්ඩක් කල්පනාවෙන් අපි කොහොමද බලමු මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ නේද? ඔව්. එතකොට දැන් අපිට නොතේරෙන ගැඹුරින් කියපු එක තමයි සංකීර්ණ පංච උපාදාන ඛණ්ඩ දුක්ඛ. කෙටියෙන් කියනවා මේ පංච උපාදාන ස්කන්ධයමයි දුක. මොකක්ද පංච උපාදාන ස්කන්ධය කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. දැන් මොන දුක දකින්න නම් ඕවා දුකයිද කියලා බලන්න. තේරුම් ගන්නවා. හරි? රූප කියන එකත් හැමෝම දන්නවා. රූප තියනවද වට පිටාවේ? තියෙනවා. ශරීර රූප තියනවද? ගොඩක් තියෙනවා නේද? ඈ? අර කී දෙනෙක් හිතලා තියලන්නේ නැද්ද? මම දැන්නේ ওই කොත්නා මදිව. ඈ? ඒ වගේ ඉල්ගත් උදාරම. දැන් ඒ ශරීර ගොඩක් නේද? ශරීර රූප නේද? ආ දැන් අන්න පංච බාලනස්තන්දී පළවෙනි එක නේද? රූපය. දැන් තමන් ප්‍රශ්න කරන්න ඕන අන්න රූප උපාදාන ස්කන්ධ. ඔව්. දැන් රූපය එහෙම්මමයි කියලා බාර ගන්න එක. ලස්සනයි කියන්නම ඕනේ නැහැ. කැතයි කිව්වත් උපාදාන කර. ලස්සනයි වත් උපාදාන කරලා කැතයි කියන්නේ තේරුප්පේ බාරාරන්න නේද? හොඳයි කිව්වත් බාරාරන්න නරකයි කිව්වත් බාරාරන්න. ඈ රූපේ තියනවා කියලා පිළිගත්තම රූපේට අහුවෙලා උපාදාන කරලා ඔය අහින්ද දැන් රූපේ තියනවා කියලා දැනගත්තේ කොහොමද? අනි ශරීර ගොඩක් තියෙනවා කියලා දැනගත්තම කී දේ? එහෙන් දැක්කහම නේද? දැනගන්න. අපි ඇහෙන් දැකලා අන්න රූප ගැන දැනගෙන
තියෙනවා.
ඔව්. ශරීර නම් ගොඩක් තියෙනවා. දැන් දුකයි කියලා දැනගත්තා. රූප උපාදානෙ නම් තියෙනවා නේ. දුක හටගත්තා කියලා නම් අදව තියෙනවා කියලා දැනගන්නකොට. නෑ නේද? අන්න දැන් තේනවාද එහෙනම් මේක පෙරණවිසු විරු ධර්මතාවයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. රූප උපාදාන ස්කන්ධය දුකයි කියන අපි නම් දැන් ගොඩක් රූප උපාදාන කරලා උපාදාන කළා කියන්නේ බාරගත්තා දැඩිව පිළිගත්තා
විඥානයේ
වැදගත් හා ශරීරය තියනා කියලා ඔයගොල්ලෝ පිළිගත්තද නැද්ද පිළිගත්තා දැන් රූප පිළිගන්නේ රූප උපාදාන කරලා හරි ඔව් අල්ලගත්තා කියන ගින් අපි නල්ලන්න ඕනේ මෙහෙම රූප ගොඩක් තියෙනවා කියලා පිළිගත්තානේ බාරගත්තානේ නේද? මනුෂ්‍ය ශරීරය ගොඩක් තියෙනවා කියලා බාරගත්තානේ. ඒකම තමයි රූප උපාදාන. උපාදාන කරලා ඉවරයි. නේද? දැන් අපි නොදන්න දේ තමයි දුක හටගත්තා කියලා නුවණක් තියෙනවා. සතුටක් පුතුනි ගන්නකට අද කට්ටිය ගොඩක් ඉන්නවා හරි ඔසෝ. එහෙනම් දැන් බලන්න ওই බාහිර ශරීර ටිකක් අපි උපාදාන කරලා තමන්ගේ ශරීරෙ. ඒකක් තියනවා කියලා බාර ගන්න නේද? ඒකත් උපාදාන කරලා නේද? ඔව්. දුකයි කියලා දැක්කත් මම ඉන්නා මගේ ශරීරයේ තියෙනා කියලා දැනගත්තාම අපිට දැනෙන දුක දුක් තියෙනවා දැන් වාඩිලා ඉඳගන්න ඕන දුක නේද? يعني නැගිටින්න දුක නම් හොඳයි. ඉරියව්ව වෙනස් කරන්න. එහෙම දුක දුක් තියෙනා ඒ දුක නෙමෙයි ඊට වඩා මේක ගැඹුරු. නේද? එතකොට ඔන්න දැන් ශරීරය පිළිගනු පංච උපාදාන ස්කන්ධය කියලා දැන් අතන රූපේ කරන්නේ මේකට. ඒ නිසා අපි කැමැතිය කැමැති ගැතියක් තියෙනවා නේද? වේදනාවක් තියෙනවා. ඈ ඊළඟට ඒකට සංඥාවක් හඳුනා ගන්න පුළුවන් නේද? දැන් මනුෂ්‍ය ශරීර කියලා. සංඥාවක් තියෙනවා නේද? ඈ ඔව් ඊළඟට ඔවා දැනගන්නේ මොකෙන්ද? විඥානය. විඥානයක් තියෙනවා. ඔවා ගැන චේතනාවක් එක එක අදහසක් ඇවිල්ලා නේද? ඒකට කියනවා සංඛාර. චේතනාවක් තමයි සංඛාරය නේද? කර්ම. එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන පහම හටගෙන නේද? එකක් නෙමෙයි පංච උපාදානස්කන්ධයක් මහටගෙන. ශරීරයක් තියෙනවා කියලා දැනගන්නකොට පංච උපාදානස්කන්ධේම හටගෙන. අපි නොදන්න දේ තමයි නේද? මේ කියපු දේ මේ මතකයි. පංච උපාදානස්කන්ධයක් හටගෙන නේද ශරීරයක් තියෙනවා කියනවා. අපි නොදන්න දේ තමයි දුක හටගත්තා කියලා. නේද? දැනුන්නේ නැහැ නේද දුකක් හටගත්තා කියලා? නැහැ නේද? බුදුරජාණන් වහන්සේ තමයි දේශනා කරන්නේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා. අපිට පංච උපාදානස්කන්ධ ගොඩක් තියෙනවා. දුක දුක කියන්නේ
දුක
තමයි ඉන්නේ ලෙඩ දුක හැදෙන කොට දුක්ක. ඒ ලෙඩ දුක හැදෙන කොට නේද? දැන් ශරීරයක් තියනවා කියලා දැනගන්නකොට
දුකක්
දැනෙන්නේ සතුටක්. ආ අර මගේ යාළුවාත් ඇවිල්ලා ඉන්නවා. අද අද හොඳ දානෙක් ගෙන හොලා තියෙනවා. අපි හොඳයි.
අල්ලගන්න.
දැන් දුකයි කියලාද අපිට හිතුනේ? සතුටයි.
සපයි
කියලා. සපයි. දැන් පේනවද බුදුදහමෙන් කොච්චර දුරද කියලා? කියන්නේ නම් බෞද්ධයෝ අපි හිත සමාදන් වෙලා ඉන්නේ අද පොගේ දවසේ. බුදුහාමුදුරුවෝ කියපු දුක්ඛ සත්‍ය දකින්න පොඩ්ඩක්වත් උත්සාහ කළාද? අදවත් පටන් ගන්නවා නේද? අම්මා දිට්ඨිය කොහොමහරි ඇති කරගත්තොත් වටිනවා නේද? එතකොට බුදුදහම නුවණින් හොයන්න ඕන. දැන් පංච උපාදානස්කන්ධය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. අපිට තියෙන බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාව. දැන් හිතනවාද බුදුරජාණන් වහන්සේ බොරු කියන්නේ නැත්තේ කියලා?
නෑ.
එහෙම හිතන්නේ නැහැ නේ. නෑ. බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේක අවබෝධ කරගෙන දේශනා කරන්න ඇති. එහෙම හිතන්න අපි තින් ටිකක් කරලා තියෙනවා. නේද? බැරි වෙලාවත් මුස්ලිම් කාරයෙක් වුණොත් ඔහොම හිතෙයිද? නෑ නේද? ඒකයි මම කියන්නේ අපි පින් කරලා තියෙනවා. හ්ම්? මනුෂ්‍ය ජීවිතය නිකන් ලැබෙන්නේ නෑ. නේද? ගිය ජීවිතේ ලොකු මහහරි කුසල් කරලා තියෙනවා. නේද? ඒ හින්දා තමයි මේ අවස්ථාව ලැබුණේ. දැන් බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් තියෙන අපි ඉපදිලා තියෙන්නේ. නේද? එනිකමඩක් හිතෙන්නේ නැහැ අපිට දුක තේරෙන්නේ නැති එක වෙනම එකක් එහෙම හරි බුදුරජාණන් වහන්සේ ගුරු කිව්වා කියලා හිතෙන්නේ නැහැ නේද? ඒ එහෙම වෙන්නේ පරණ කුසලයකටම නේද? දැන් හිතනවා නේද මේක ඉන්න පොඩ්ඩක් ඔයලා බලන්න ඕන කියලා නේද? දැන් නොදන්න බව දැනගත්තාම ඌ ටිකක් ඔයලා බලන්න ඕන. ලැජ්ජාවෙන් නැහැ මුස්ලිම් කාරයෙක් කියලා බැලුවොත් නේද? ඌගොල්ලෝ කියනවා මහලු ඌට පංච උපාදානස්කන්ධ දුකයි කියලා නේද? මේ මම අහපු ටික කිව්වොත් එන්නේ ශරීර ගොඩක් තියෙන ඕ පංච උපාදාන දැන් දුක දුක ඉන්න ඈ නහ හොයලා බලන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ ධර්ම තියෙන්නේ ප්‍රඥාවන්තයන් හිතන්න පුළුවන් අය. නිකන් අන්ධ මොනවා හරි කී කියා ඉන්න නෙවෙයි. නුවණින් විමසන්න. හොයන අයට දකින්නත් පුළුවන්. දකින්න බැරි දෙයක්ුත් නෙවෙයි. නේද? අවුරුදු 7 අයත් මාර්ගඵල ලැබුවා රහත් වුණා. ඈ? ඔව්. අපි කොච්චර වයසද? තාම සම්මා දිට්ඨියවත් ඇති කරගන්න බැරි වෙලා ඉන්නවා. ඈ? ඒක බණ ඇහුවටම මදි. ඒක නුවණින් දකින්න. දැන් බණ කීයක් විතර අහලද්ද මේ නබත? ගණන් කරන්න බෑ නේද? තාම පුළුවන් සම්මා දිට්ඨිය ඇති වුණාද මන් දුක විදියට අවබෝධ කළා කියලා බය නැතුව කියන්න බෑ නේ. පංච උපාදානස්කන්ධේ දැන් අපිට සැකයි කියලා හිතලා තියෙනවා. මොන ධර්මයක්ද අවබෝධ කරලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කෙටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධේ දුක. එහෙනම් අපි දැන් බලන්න ඕන රූප උපාදානය තියෙන තැන දුකද කියලා. දැන් අපි තව කතාවක් කියන්න කතාන්න අපරි නේ කතාවක් නෙමෙයි. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ ජීවිතේ හොඳ තැනක උපදී. දෙවි කෙනෙක් වෙන්න හරි මනුෂ්‍යෙක් වෙන්න හරි නේද?
උපදී.
සතෙක් වෙන්න කැමති නැහැ නේද? තිරිසන් සතෙක් නේ?
නැහැ.
සුගතියක උපත්තියක් ලබන. අපි හිතමු දිව්‍ය ලෝකේ යන හම්බ වෙනවා කියලා. ටිකට් එකක් හම්බ වෙනවා. මරුණ ගමන් ගිහින් දිව්‍ය ලෝකේ
බලන්න
උපදිනවා කියලා. ඈ? මොකද හිතෙන්? හරි ෂෝක් නේ? නැහැ. මම නම් කැමතියි මට කවුරු හරි කියනවා නම් ඔයා මැරුණහම අනිවාර්යෙන් දිව්‍ය ලෝකෙ ඉපදින්න. කිව කියනවට නෙමෙයි ඒක එහෙමම වෙනවනම්. එහෙනම් බය වෙන්න ඕනද? ඒකත්
බය. ඒකත් බය. දිව්‍ය ලෝකෙ යන්න
දිව්‍ය ලෝකෙ. අපාය යනවට වඩා හොඳ නේද?
අපාය යනවා.
දැන් අපිට හිතෙන්නේ හොඳයි කියලා නේද? තින් කරන්න
පුළුවන්.
දැන් ඒක මං අහන්නම් කොහොමද මේ මනුෂ්‍ය ලෝකේ මනුස්සයන්ට තින් කරන්න පුළුවන්ද? කීදෙනෙක් තින් කරනවද? අනිත් අය නෙමෙයි. Taman දැන් වැඩිපුර කරලා තියෙන්නේ පින්ද පවුද? තින් කියලා කියයි තින් කියන්නේ මොනවද දන්නේ නැති ඉන්න. කුසල් සිද්ද අකුසල් සිද්ද වැඩිපුර කරලා තියෙන්නේ.
අකුසල්
කියන්නේ කුසල් සිත් කියලා නුවණින් බැලුවොත් කුසල් සිත් කියන්නේ මොනවද? කොහොමද කුසල් සිත් අඳුරගන්නේ?
ආයි කරදරේ අනුන්ට තමයි
අකුසල් අකුසල් සිතන් දරගන්න අමාරු. අකුසල් සිතන් දරගන්නේ කොහොමද? අනුන්ට
තමයි
තරහ ගිහම ඇති වෙන්නේ කුසල් සිත දා කුසල් සිත අකුසල් සිත. ලෝභය තියෙනකොට ඇති වෙන්නේ කුසල් සිත දා කුසල්
සිත
අකුසල් සිත. මෝහයේදී කොහොමද අකුසල්? අපිට ඒක දැනෙන්නේ නැහැ මෝහය මොකද්ද කියලා දන්නේ. ලෝභයේ ද්වේෂයේ දැනෙනවා නේද? ඔව්. දැන් Taman දවසකට වැඩිපුර හදන්නේ ලෝභ දේශ තියෙන සිද්ද අලෝභ දෝෂ සිද්ද කියලා පොඩ්ඩක් බලමු. කියන්න හිතන්නේ නම් අලෝභ දෝෂ කියලා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්නකෝ. දැන් අද දවස නෙමෙයි අද විශේෂ දවසන්නේ. සාමාන්‍යයෙන් ගෙදර ඉන්න දවසක වැඩිපුර හැදෙන්නේ මොනවද? ලෝභයි ද්වේෂයි නේද? ඒ පවුලේ අයට උදව්වක් කරන්න, ගෙදර ගැන හිතන්න, අරවා මේව ඔක්කොම
ලෝභසි.
ලෝභසි. කෑම එක දිහා බැලුවා ලෝභසි. අලෝභ දෝෂේව කොච්චර අඩුද නේද? ඇත්ත තත්ත්වේ බැලුවා නේද? හැබැයි අපි බලාපොරොත්තු වෙන්නේ නම් නැරෙන මොහොතේ නම් කොහොම හරි උදාසි සිතක් පහළ වෙයි කියලා. ඈ හඳයි. බැරි වෙලාවත් පහළ වුණා කියන කුසල් සිතක් එතකොට කොහෙද උපදින්නේ? සුගතියේ. නේ අපි නිකමට හිතමු දිව්‍ය ලෝකෙ ඉපදී කියලා. නේ එහෙනම් ඉතින් මේ දුක් විඳින්න ඕනේ නැහැ. සල්ලි හොයන්න ඕනේ නැහැ. ආ දේවල් දරෝල් බලා ගන්න නැහැ. අරෝමයේ ඒ කරදර නැහැ. නේ දිව්‍ය ලෝකෙ කියන දෙඩ වෙන්නේ නැහැ. හොඳයි නේද? දෙඩ නොවි ඉන්න කැමති නේද? හොඳයි. කොච්චර ෂෝ. කෑම හොලව දුක් විඳින්න ඕනක් නැහැ. නිකම්ම හම්බවෙයි. නේද? ඉගෙන ගන්න ඕනක් නැහැ. පොඩි කාලේ අපි ඉස්කෝලේ යන්න ඕනක් නැහැ. ඉතිකරදර නැහැ. හම්බකත් ඉන්න පුළුවන්. මෙමින් කරදර කියකිද ඉවර
වෙනකොට ආයෙත් නෙමෙයි.
ආයෙනකොට ආයේ එක වෙනකට වේවා හම්බවි. දැන් අපි ඒ ඉන්න කාලෙත් දැන් මනුෂ්‍ය ලෝකේ ඉපදුනා කියන්නේ නේද? දැන් අපි කැමති මනුෂ්‍යෙක් කියලා උපදින්න නේද? ඔව් එතන හොඳයි. දැන් මනුෂ්‍යෙක් වෙලා ඉපදුනොත් අපි ලෙඩ වෙන එකක් නැද්ද? බෙදලි. ඒ ශරීරයක් එක්කනේ ඉපදින්නේ. නේද? ශරීරයට අවු වෙන ලෙඩ ටික ඕන ලෙඩක් හැදෙන්න පුළුවන්. දැන් මිනිස්සෙක් වුණත් සතුට විතරද එතකොට
තියෙන්නේ?
නෑ. මොකද ශරීරයක් නැතුව මිනිස්සෙක් වෙන්න බෑ. ඈ. දෙවියන්ටත් තියෙනවා ඔය අන්තිම මොහොතේ චුත වෙන්න කිට්ටුව ටිකක් ඒගොල්ලෝ දැනගන්නවා. අර එළිය එහෙම අඩු වෙන. ඔව්. ඔව්. ඒ අන්නේ යකි. දැනගන්නවා නේද? ඔව්. ඒ වෙලාවට දැනෙනව වුණ මරණීය. මරණීය. ඊළඟට කොහේ යයිද දන්නේ. කියලා. දෙවියන්ටත් එතකොට බය ඇති වෙනවද නැද්ද? බය ඇති වෙන එක සැපයි දුකයි? දුකයි. දැන් ඔහම ඒ දුකෙන් මිදලා නැහැ කියන එක පේනවද? දෙවි කෙනෙක් වෙලා ඉපදුනා. මිනිස්සෙක් වෙලා ඉපදුනා දුකෙන් මිදලා නැහැ. අපිට මොනවා තිබුණත් අපි ලෙඩ වෙන දුකෙන් මිදලා නැහැ නේද? වයසට යන දුකෙන් මිදලා නැහැ. මැරෙන දුකෙන් මිදලා නැහැ. ඒතකොට බුදුරජාණන් වහන්සේ ඕවයි මිදුනා කියලා කියනවා. හරි. ජාති ජරා ව්‍යාධි මරණ නැති නිවන. හරි. ඔව්. එතකොට අන්නේ දුක් නැති නිවනක් හොයාගෙන තමයි සිද්ධාර්ථ කුමාරයා කාලේ ගියේ. හරි. දැන් ගිහින් අවබෝධ කරගත්තා. අවබෝධ කළේ චතුරාර්ය සත්‍ය පෙරණෝයි සූවිරු ධර්මතාවය. පුබ්බේ අනනුසුතේ සුදම්මේසු. එතකොට එතන අපි දුක්ඛ සත්‍ය කියන එක පංච උපාදානස්කන්ධයේ දුකයි කියන එක
ටිකක් නුවණින් පෙන්වන්න ඕන. දැන් කොහේ හරි රූපයක් තියනවා නම් රූප උපාදානස්කන්ධය දුකයි කියන එක අපිට දැනට නොතේරුමත් ඔබ තේරුම් ගන්න උත්සාහ කරනවා. නේද? රූප උපාදානස්කන්ධය දුකයි. එතකොට ඔය රූපය ගැන දකින්න බුදුරජාණන් වහන්සේ ක්‍රම ටිකක් කියලා දීලා තියෙනවා. දැන් මේ සත්‍යය මුලින්ම කියන දුක දුක විදිහට දන්නේ නැහැ. එහිඳ තමයි මේ සංසාරේ දිගින් දිගට යන්නේ. නේද? ඔකට අර තව උපමාවක් දීලා තියෙනවා මියසෙරෙස්සිය කලගැටිය. දැල්ලට පනින කලගැටිය වගේ කියුවා නේද? සසර යන සත්වයා හරියට මේ කලගැටිය වගේ. දැල්ල සපයි කියලා හිතලා ඒකට පනින. එතකොට අපි උපමා කරන්නේ මේ දුක් දේ සපයි කියලා දකින කලගැටිය වගේ. එතන්නේ දුක් දේ කියලා ගන්නෙ පංච උපාදානස්කන්ධය. අපි පංච උපාදානස්කන්ධ දකින්නේ අර කලගැටිය දැල්ල දකින්නවා. හරි සපයි හරි ෂෝ කියලා තමයි අපිට හිතෙන්නේ. හැබැයි දිහිපත් වෙන්නේ මොකටද? දුකට. පිච්චෙන. ඒක දකින්න අපිට නුවණක් නැහැ. දැන් කලගැටියට නුවණක් නැහැ. දැල්ලට පැනනොත් පිච්චෙනවා කියලා දැනගන්න නේද? අන්න ඒ වගේ තමයි මේ අපි. එතකොට මේ නුවණ දියුණු කරගන්න විදිහකුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කැමති කෙනෙක්ට. හැමෝටම නෙමෙයි. දුක දුක විදිහට අවබෝධ කරගන්න කෙනෙක් කැමති නම්, චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කෙනෙක් කැමති නම්, සම්මාදිට්ඨිය ඇති කරගන්න කෙනෙක් කැමති නම්, එයාට ක්‍රමයක් වැඩ පිළිවිලා පෙන්නලා දෙන්න. නේද? ඒවා තමයි බුදු කෙනෙක් පැහැදිලි කරලා දෙන්නේ. එතකොට මොනවද මේ ක්‍රම ටික? දැන් තේරුම් ගන්න ඕන අපි දුක දුක විදිහට දැකලා නැහැ. ඇයි? අපේ තියෙන මොහොතකට නැත්තම් නුවණ තාම දියුණු නැහැ දුක දුක විදිහට දැකලා. නේද? එහෙනම් අපි බලන්න ඕන මේ නිවන දියුණු කරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොන වගේ වැඩ පිළිවෙලක්ද? එතකොට ඒකෙදි තියෙනවා එක පැත්තකින් තියෙනවා සතර සතිපට්ඨාන. කාය උපස්සනාව, වේදනා උපස්සනාව, චිත්තාන උපස්සනාව, ධම්මාන උපස්සනාව. හරි? අනේ නිවනට තියෙන මාර්ගය. නේද? එහෙම නැත්නම් මේ රූපය පිළිසිඳ දකින්න තව කිදි ටිකක් කියලා තියෙනවා. රූපයේ අනිච්ච සංඥා. නැත්නම් මේ පංච උපාදානස්කන්ධයේ අනිච්ච සංඥාව වල. ඒ විදිහටත් දේශනා කරලා
තියෙනවා.
රූපය අනිත්‍යයි. වෙන පිළිවෙකට සමාන කරලා උපමා කරලා තියෙනවා. රූපය. නේද? රූපයේ අනිත්‍ය බව හොඳට නොනින් මෙනෙහි කරන්න කියලා. කොහොමද රූපයේ අනිත්‍ය බව මෙනෙහි කරන්නේ? තමයි කියන්නේ අපි ශරීර රූප ගොඩක් තියෙනවා කියලා දැනගත්තා කියලා. නේ කොහොමද අනිත්‍ය මෙනෙහි කරන්නේ? ඔය ශරීර වෙනස් වෙලා යනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. නේද? එහෙම බලන්න. එහෙම නැත්තම් ඔය රූපය හැදිලා තියෙන්නේ
සතර මහා රූප.
කෙස් ලොම් නියඳ සම්මස්නහර නේද? දෙතිස් රූපකින් කියලා බලන්න ඕනේ. නේද? ශරීරයක් දකින්නකොටම ඔතන තියෙන්නේ කෙස් ලොම් නියඳ සම්මස්නහර කොටස් ටික ලින්ක් කරගත්තොත් අර ශරීරයට ඇලිමක් ගැටීමක් තිබුණා නම් ඔබ අඩු කරගන්න පුළුවන්. නේද? දෙතිස් කුණුක භාවය. ඔය පිළිකුල අයිදු ගඳය සුභයි. අය පිළිකුල ගමන ආදි කරේ නේද? ඒක තමන්ටත් මෙනෙහි කරන්න ඕන අනුන්ටත් මෙනෙහි කරන්න ඕන.
නේද? රූපය
ලෑන කොට ගින අනිත්‍ය ස්වභාවය. ඔව්. අනිත්‍ය ස්වභාවය පිළිකුල් වෙනවා වෙනස් වෙලා යනවා. එහෙම ටිකක් බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන්නේ කායන පස්සන. ඉති අජ්ජත්තං වා කායේ කායන පස්සී විහෙති බහිද්ධා වා කායේ කායන පස්සී
විහෙති.
බඹයක් තුලින් නිසා අජ්ජත් රූපෙටත් බලන්න
බාහිර රූපයට බලන්න නෑ නේ මම කියලා තියෙනවා අනුංගන බලන්න හොඳ නෑ කියලා එකක් නෑ බලන්න ඕන තමන්ගේ ගැනත් බලන්න තමන්ගේ ශරීරය ගැනත් මෙනෙහි කරන්න වෙනවා අනුංගේ ශරීරය ගැන මෙනෙහි කරන්න වෙනවා ඊළඟ අධ්‍යත්ත බහිද්ධාවා කායේ කාණු පස්සේ ඔය දෙක එකටත් බලන්න කොහොමද කියලා අපි පස්සේ බලමු වෙලා තියෙනවා කතා කරන්න ඊළඟ මේකේ සමුදය ගැන සමුදය ධම්මානුපස්සී මේ හට ගන්න හැටි ගැන බලන්න කියලා වය ධම්මානුපස්සී වා කායස්මින් විහෙති නේද නිරුද්ධ වෙන හැටි වැය වෙලා නැරෙන හැටි විනාශ වෙන හැටි බලන්න ඈ සිහිය පිහිටගෙන ඉන්න කියලා හරි හට ගන්න හැටි බලන්න ඕන නිරුද්ධ වෙන හැටි බලන්න ඊළඟට සමුදය වය ධම්මානුපස්සී වා කායස්මින් සමුදයයි වයයි දෙකම බලන්න වෙනවා නේද දැන් ඔන්න දැන් ටිකක් අවධානය යොමු කරගෙන ඉන්නවා නะ දැන් අපි ගමු අර රැවටෙන බල්ලගේ උපමාව බල්ලෙක් වතුරට ඉබුණොත් උටරි දෙනවා තව බල්ලෙක් ඉන්නවා ඈ බුරන නේ තරහාරම් උරනවා නැත්නම් වල් ගෙවනවා ওই දෙකෙන් එකක් කරයි ওই දෙකම කරන්නේ මොකක්ද වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන නේද
හිතාගෙන
ඔව් දැන් බල්ලා රැවටිලාද නැද්ද රැවටිලා අපි රැවටිලාද අපි දන්නවා බල්ලා රැවටිලා කියලා අපි නම් රැවටිලා නැහැ නේද වතුරේ වතුරට ඇවිල්ලා රැවටිලා නැහැ
නේ
බල්ලා තමයි වතුරට ඇවිල්ලා රැවටේ දැන් ඔන්න බල්ලෙක් ඉන්නවා. දැන් රූපයක් උපාදාන වෙලාද නැද්ද?
උපාදාන වෙලා.
බල්ලෙක් තව රූපයක් තියෙනවා කියලා උපාදාන වෙලා. කවතරරි? එතකොට දැන් වතුරට ගුණහම් බල්ලෙක් ඉන්නවා කියලා හිතිලා තියෙනවා නේද? උපාදාන කරලා. රූප උපාදානය නේද? වතුරේ යන්න බල්ලෙක් ඉන්නවා කියනකොට රූපයක් උපාදාන වෙලා නේද? ඈ? දැන් බල්ලා දන්නවද බල්ලා දුකටපත් වුණා කියලා? නෑ. අපි නම් දන්නවා අර බුගන්නේ වතුරට පුර පුරා මුං දුකටපත් වෙලා කියලා නේද? බල්ලා දන්නේ නෑ බල්ලා දුකටපත් වුණා කියලා. නේද? දැන් රූපයක් තියෙන බව දැනගෙන ඌ දුකටපත් වුණා කියලා ඌ දන්නේ නැහැ. ඌ බොහොම කැමැත්තෙන් ඒක බාර අරන් තියෙනවා. ඈ මගේ ඇස් හොඳට පේන අන්න ඉන්නා බල්ලේ. ඒ ඇස් පෙළු නැත්තම් පේන්නේ නැහැ. තත් කැමැත්තෙන් ඒ බාර අරන් තියෙන ඊට පස්සේ තරහ ගන්න එක වෙනම එකක්. දැන් බල්ලෙක් ඉන්නා කියලා දැනගත්තු එකට කැමැත්තක් තියෙනා නේද? ඇස් පේන හින්දානේ දැකලා තියෙන්නේ. නේද? දැන් ඔය බල්ලාට අපි භාවනාවක් උගන්වනවා. තව බල්ලෙක් දැක්ක ගමන් ඔයා මෙනෙහි කරන්න දෙතිස්කූපේ. අපි කියන තව ශරීරයක් දැක්ක ගමන් මෙනෙහි කරන්න දෙතිස්කූපේ. ඒක මනුස්සයන්ට කියන්නේ. බල්ලට කියන්නේ නේ වාගේ જાතිය කියලා දැක්ක ගමන් තරහා ගන්න එපා දෙතිස්කූපේ මෙනෙහි කරන්න. කොහොමද කරන්නේ? අරෝ බල්ලෙක් නිවේ ඉන්නේ බල්ලෙක් වගේ පෙනුනට උතන තියෙන්නේ කෙස් ලොක් නියද සම්මස්නහර ගොඩ පිළිකුලයි දුගඳයි අසුබයි සාරයි අනිත්‍යයි දුකයි අනාත්මයි නේද? දැන් බල්ලා බල්ලෙක් දැක්ක ගමන් මෙනෙහි කරන්නේ උතන තියෙන්නේ දෙතිස් කුණුපය නේද? කෙස් ලොක් නියද සම්මස්නහර ගොඩ දැන් බලන්න මුගේ මනආද එතකොට අඩු වෙන කෙලෙස් තරහ ගියා නම් තරහ අඩු වෙයි නේද? ඔය බල්ලෙක් නෙමෙයි ඉන්නේ කෙස්ලම් නියදත් වල. ඇලීමක් තිබුණා නම් ඇලීමක් නැති මුලාව දුරු වෙනවා. ඒ වතුරට ඉන්න අන්න අතන බල්ලෙක් ඉන්නා වගේ දිනුනට නෑ නෑ ඔතන තියෙන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ගොඩක් කිව්වොත් මුලා වෙලාද නැද්ද මුලා වෙලා නේද ඇලීම ගැටීම අඩු වුණාට මුලාව එහෙමම තියෙනවා මොකද නැති කෙස්ලොම් නියදත් ගොඩක් ගැන දැන් හිතාගන්න නේද ඒත්ලා කියන අනිත්‍ය මෙනෙහි කළොත් ඔය බල්ලාම හිටියට වෙනස් වෙලා යනවා කියලා මෙනෙහි කළොත් තාම මුලා වෙලාද නැද්ද තාමත් මුලා වෙලා නැහැ ඔය කෙස්ලොම් නියදත් තිබුණාට ඕවා වෙනස් වෙනවා කියලා හිතුවොත් දැන් මේ තියෙන කෙස්ලොම් නියදත් ගොඩක්ද මේ වෙනස් වෙන්නේ වතුරේ නැති තමන් මෝඩකමට හදාගත්තු දෙයක් ගැන නෙමෙයි බලන්නේ නේද දැන් රූපයේ ඇත්ත දැකලාද නැහැ තේරුණා නේද අපිත් ඔය දෙයකලොත් ඇහෙන් දැකලා අන්න ශරීරයක් තියෙනවා නැහැ නැහැ ඔය තියෙන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ගොඩක් දැන් තාම තේරෙන්නේ නැහැ මුලා වෙලා අපි දැන් බල්ලා කොහොමද දැනගත්තේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා? මොකෙන්ද දැක්කේ? මොකෙන්ද දැක්කේ? ඇහෙන් දැක්කේ. ඇහෙන් දැකලානේ තව බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තේ. ඔව්. දැන් අපේ ශරීරයක් තියෙනවා කියලා දැනගත්තේ මොකෙන්ද? ඇහෙන් දැකලා. නේද? දෙන්නම ඇහෙන් දැකලා තමයි දැනගෙන තියෙන්නේ. දැන් බල්ලාගේ ඇහෙන් දකින්නකොට ඇහැ මොකද්ද කරන්නේ? එළියේ තියෙන යම් කිසි ස්වභාවයක ප්‍රතිබිම්බයක් හදලා දෙනා නේද? නැහැ ඒක. අපි ඇහෙන් දකිනකොට මොකද කරන්නේ? ඒත් ඒකම නේද? එළියේ තියෙන යම් කිසි ස්වභාවයක් ගැන ප්‍රතිබිම්බයක් හදලා දෙනවා. නේද? දැන් හිතට පේන්නේ එළියේ තියෙන දේද ඇහැ හදලා දෙන දේද? ඇහැ හදලා දෙන දේ නේද? හිත දකින්න. මේ ඇහැ තුලේ හදෙන ප්‍රතිබිම්බය තමයි හිත දැනගන්නේ. ඔය දිහා තමයි හිතට බලන්න පුළුවන් නේද? ඔව් චක්කු විඥානේ කියන හිතට දකින්න පුළුවන් ඇහැ හදලා දෙන ප්‍රතිබිම්බය. නේද? එළිය හදලා දෙන එළිය තියෙන දේ බලන්න පුළුවන් වුණා නම් ඇහැ කොහොම වෙයි? නෑ කෙලින්ම ඇහැ නැතුව බලන්න පුළුවන්. නේද? ඒකට හිත දැකලා තියෙන්නේ ඇහැ හදලා දෙන ওই වර්ණ සටහන. බල්ලගේ ඇහෙන් හදලා දීපු වර්ණ සටහන බල්ලගේ හිත දැනගත්තා අපේ ඇහෙන් හදලා දෙන වර්ණ සටහන අපේ හිත දැනගත්තා ඇහෙන් දකින්නවා කියලා ඔක නේද කරන්නේ හ්ම් දෙන්නම එළියේ තියෙන ඒවා දැක්කලද නැහැ ඇහැ උදව් කරගෙන නම් දැක්කලා තියෙන්නේ ඇහෙන් හදලා දීපු වර්ණ සටහනම නේද මේ දෙන්නම දැකලා තියෙන්නේ බල්ලා දැක්කේ උගේ ඇහෙන් හදලා දීපු වර්ණ සටහන අපි දැකලා තියෙන්නේ අපේ ඇහෙන් හදලා දීපු වර්ණ සටහන. නේද? බල්ලා කියනවා ඔක දිහා බලලා අන්න තව බල්ලෙක් ඉන්නවා. අපි කියනවා අන්න තව ශරීරයක් තියෙනවා. ඈ? දෙන්නම කරලා තියෙන්නේ ඇහෙන් උපදලා දීපු වර්ණ සටහන. වර්ණ සටහන කියන්නේ හරියට ඒ චිත්‍රයක් වගේ. මේ චිත්‍ර තියෙන එක එක ඒවා. ඇඳපු ෆොටෝ එකක් කියලා ගන්න. නේද? ඔය චිත්‍රයක් වගේ දෙයක් නේද? ඇහෙන් හදලා දීපු වර්ණ සටහන. දැන් ඔය චිත්‍ර සටහන දිහා බලලා අපි හිතනවා එළියේ තියෙන දෙයක් දැනගත්තා කියලා. ඇත්තටම එළියේ තියෙන දෙයද දැනගෙන තියෙන්නේ ඇහැ හදලා දීපු දෙය. ඇහැ හදලා දීපු දෙය දිහා තමයි බලලා තියෙන්නේ. අපි බාර ආරම් තියෙන්නේ එළියේ තියෙන රූපේ. නේ
නැති දෙයක් ඇති හැටි දැකීම නම්